රෝම 3 පරිච්ඡේදය. එසේනම් ජුදෙව්වාට විශේෂ තත්වයක් ඇද්ද? චර්මච්ඡේදනයෙන් පළක් ඇද්ද? එසේය බොහෝසේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින්ම කිව යුතුය. හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම් ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසකම නිෂ්ප්‍රභ වන්නේද? සැබවින්ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනාම බොරුකාරයන් වුවත් දෙවියන් වහන්සේ සත්‍යවාදී බව නිසැකය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
ඔබ වදාරන වචනයෙන් ඔබේ සත්‍යතාව ඔප්පු වන්නේය. ඔබ විනිශ්චය කනු ලබන කල ඔබට ජය අත්වන්නේය.
අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම් අපි කුමක් කියමුද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණයයි ලෝක විවාහාරය අනුව කිය හැකිද? කිසිසේත්ම කිව නොහැකිය. දෙවියන් වහන්සේ අසාධාරණ නම් උන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේද? ඉතින් මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී එය උන්වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම් මා පව්කරු එකයි තීන්දු කරන්නේ මන්ද? එසේනම් යහපත සිදුවන ලෙස නපුර කරමුයි නොකියමුද? අප එසේ කියති සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත. හොඳයි, එසේනම් ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස්ද? කොහෙත්ම නැත. ජුදෙව්වරුන්ද විජාතීන්ද යන දෙපක්ෂයම පාපයේ බලයට යටත් වී ඇතැයි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
ධර්මිෂ්ඨෝ කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත. හරි දැනුම ඇති එක්කෙනෙක්වත් නැත. දෙවියන් වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැත. හැම දෙනම මුලාව ගොස් සිටිති. හැම දෙනම එකසේ නොමග ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනි වලක් වැනිය. ඔවුහු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොන් විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක ශාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකන්නිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.
යම් කිසි ව්‍යවස්ථාවක නීති රීති ඊට යටත් සියල්ලන් කෙරෙහි බලපාන බව අපි දනිමු. එහෙයින් කිසිවෙකුට සිය නිදහසට කිව හැකි කිසිවක් නැත. තවද එයින් සකල ලෝකය දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් වනු ඇත. ඊට හේතුව මේය. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසිම මිනිසෙක් දේව සබඳතාවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීමය. එහෙත් දැන් මිනිසුන් දේව සබඳතාවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියාමාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේ සමඟ සබඳතාවට පමුණුවනු ලැබීමේ මාර්ගය වෙයි. එය කිසි වෙනසක් නැතිව අදහන්නා වූ හැම දෙනාටම ලබාගත හැකිය. සියල්ලෝම පවුකොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත්කරදුන් ගැලවීම කරනකොටගෙන සියල්ලෝම නොමිලයේ දේව සබඳතාවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පවුකමාව ලබනු සඳහා ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පවුනසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළසේක. එසේ කෙලේ උන්වහන්සේගේ සාධාරණකම පෙන්වන පිණිසය. පෙර කාලවල උන්වහන්සේගේ ඉවසීමෙන් මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරියසේක. එහෙත් මේ කාලයේදී උන්වහන්සේ සාධාරණකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලනසේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන්වහන්සේ සාධාරණ බවත් ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරකු වුවත් දේව සබඳතාවට පමුණුවන බවත් පෙන්වනසේක. එසේනම් අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද්ද? කොහෙත්ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුවද? විවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුවද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුවය. මන්ද මනුෂ්‍යයෙකු දේව සබඳතාවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක්ද? විජාතීන්ගේ දෙවියන් වහන්සේ නොවනසේක්ද? එසේය. විජාතීන්ගේ දෙවියන් වහන්සේය. මන්ද වැඩ සිටින්නේ එකම දෙවියන් වහන්සේය. උන්වහන්සේ චර්මච්ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත්, එසේම අචර්මච්ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත් දේව සබඳතාවට පමුණුවනසේක. එසේනම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමුද? කොහෙත්ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.